විසිහත දෙක යටතේ ප්‍රශ්නය.
Honorable Speaker, just prior to my question, I would like to bring to the notice of this House that yesterday in the Daily Mirror newspaper, through the fact check process, they had basically alluded to the fact that a wrong statistic had been stated in one of my speeches in Parliament, which was reported in the Divina newspaper. Having gone through it, I confirmed the fact that an error had been made on my part, and I want to bring to the notice of this House that I apologize for the mentioning of the miscalculated figure, and I would commend the Daily Mirror newspaper and its fact-checking team and also Verite Research for doing this program or process of examining the facts and the details that are made by politicians and policymakers, and I applaud their fact-checking program, and I want to apologize to the House for the incorrect statistic that was stated in one of my speeches. I want to applaud fact-check and the Daily Mirror newspaper, and I would applaud their performance in the media arena, acting as a watchdog in the process of democracy that we have in our country today. Garu Kathanayakathumani, visihata deka prashnaya. Garu Kathanayakathumani, 1984 varshayedi jathika udyanayak vashayen gasat karana lada jalagalum nimna jathika udyanaye medin මාර්ගයක් ඉදිකිරීමට අවසර දෙන ලෙස දේශපාලන බලපෑම් ඇති බවට වාර්තා වෙනවා. කඩිනම් මහවැලි ව්‍යාපාරයේ ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන අහිතකර පාරිසරික බලපෑම් අවම කර ගැනීම සඳහා මෙන්ම වාසස්ථාන අහිමිවන වනසතුන්ගේ පැවැත්ම සඳහා සහ පරිසර සමතුලිතතාවය ආරක්ෂා කර ගැනීමට මෙම ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානය ප්‍රකාශයට පත් කර තිබෙනවා. TAMS report, TAMS වාර්තා වශයෙන් හඳුන්වනු ලබන කඩිනම් මහවැලි ව්‍යාපාරයට අදාළ ප්‍රධාන පාරිසරික අගයින් වාර්තාවේදී වාර්තාවේද සඳහන් වන පරිදි මහවැලි කලාප තුළ ඉතා සුවිශේෂී සහ උසස් ප්‍රමිතියේ වනජීවී කලාපයක් වශයෙන් සෝමාවතිය ජාතික උද්‍යානය සහ වස්කමු ජාතික උද්‍යානත් එම උද්‍යානයන් අතර පිහිටි ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානත් සලකනු ලබන බැවින් මෙම වනජීවී කලාප ඉතාමත් වටිනා ජාතික සම්පත් ලෙස සැලකෙනවා. ජලගැලුම් නිම්න ජාතික උද්‍යානයේ පිහිටුවීමට පෙර උද්‍යානයේ දැනට භාවිතාවන ස්වභාවික මායිම් වන ගෝමති ඇල වරහන් ඇතුලේ කාලිංග ඇල දකුණු ඉවුරට යාවදව පුරාණ ගම්මානයක් වූ යක්පුරේ ගම්මානය සහ පාසල පිහිටා තිබුණා. ගරු කථානායකතුමනි, 1984 වසරේ උද්‍යානයේ ගැසට් කිරීමට පෙර උද්‍යානයේ ආරක්ෂාව මෙන්ම එම ගම්මානයේ ජීවත් වූ ගම්වාසීන්ගේ ආරක්ෂාවද තහවුරු වන පරිදි ගම්වාසීන් සිරු දෙනාම ගෝමතියල වම්මිවුරේ උද්‍යානයෙන් පිටත භූමියක පදිංචි කර එම අලුතින් ඉදිකරන ලද ගම්මානය යක්පුරේ නමින් හැඳින්වීමටත් ගම්මානයේ පිවිසුම් මාර්ගය වඩාත් හොඳ තත්ත්වයේ මාර්ගයක් බවට සංවර්ධනය කර සිරිපුර ප්‍රදේශයට සම්බන්ධ කිරීමටත් කටයුතු කරනු ලැබුවා. මෙම ගම්මානයේ උද්‍යානයෙන් පිටත භූමියකට ගෙන යෑමේ ප්‍රධාන අවශ්‍යතාවයන් තුනක් විය. එනම් උද්‍යානයේ ස්වභාවික මායිම් ලෙස ගෝමති ඇල යොදා ගැනීමත් යක්පුරය සහ පොළොන්නරුව මනම්පිටිය ප්‍රධාන මාර්ගය සම්බන්ධ කරන පැරණි මාර්ගය අලියතුන්ගේ වාසස්ථාන හරහා පිහිටා තිබීම නිසා ඇතිවෙන අලිමිනිස් ගැටුම නතර කිරීමත් හඳපාන් විල්ලුව, බැන්ඩිය විල්ලුව ප්‍රදේශය සහ මහවැලි ගඟ අතර පරිසර පද්ධතියේ සම්බන්ධතාවයට මිනිස් ක්‍රියාකාරකම් නිසා ඇතිවන බලපෑම් අවම කර ගැනීමටත් හැකිවන ලෙස පැරණි මාර්ගයේ භාවිතය නවතා දැමීම. උද්‍යානය ඇතුළත ගෝමතියල දකුණු යුරේ පිහිටා තිබුණ පුරාණ යක්පුරේ ගම්මානයේ පාසල් ගොඩනැගිල්ල වනජීවී බීට්ටු කාර්යාලයක් වශයෙන් කාලයක් භාවිතයට යොදාගෙන තිබුණත් පසුකාලීනව ගොඩනැගිල්ල ගරා වැටීමට භාජනය වී තිබෙනවා. ගරු කථානායකතුමනි, ජලගැලුම් නිම්න ජාතික උද්‍යානයේ ඇති විල්ලු 38ක් පමණ හඳුනාගෙන ඇති අතර විශාලතම විල්ලු වශයෙන් හඳපාන් විල්ලුව සහ බැන්ඩිය විල්ලුව හඳුනාගෙන තිබෙනවා. මෙවැනි විශේෂිත ජලගැලුම් නිම්නයක් ආසියාතික අලියාගේ පරිණාමයටද හේතු සාධක වූ හැටියට විශ්වාස කරන ඇලුවියල් ගංවතුර වාසස්ථාන ලෙස හැඳින්වෙනවා. වගකිව යුතු විපක්ෂයක් ලෙස අප මෙම සභාවට අවධාරණය කරනු ලබන්නේ මෙවැනි ඉතා වැදගත් වටිනා පරිසර පද්ධතියකට හිමිකම් කියන ජාතික වටිනාකමකින් යුතු ජලගැලුම් නිම්න ජාතික උද්‍යානය තව තවත් ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර ගත යුතු බවත්, ජාතික උද්‍යානයේ විනාශයට දමමින් කිසියම් අයුරකින්වත් මාර්ගයක් ඉදිකිරීමට හෝ පැරණි මාර්ගයේ යළි භාවිතා කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිසිසේත්ම අවසරයක් ලබා නොදිය යුතු බවයි. එසේම ඉතා ඉහළ ජෛව විවිධත්වයකින් හෙබි ජලගැලුම් නිම්න ජාතික උද්‍යානය රම්සා තෙත්බිම් පද්ධතියක් ලෙස නම් කිරීමට අවශ්‍ය පියවර ගත යුතු බව මෙම ගරු සභාවට යෝජනා කිරීමට කැමැති. ජලගැලුම් නිම්න ජාතික උද්‍යානයේ අදාළ කොටසේ පිහිටා ඇති හඳපාන් සහ බැන්ඩිය විල්ලු පිහිටා ඇත්තේ ගම්මාන රාශියක් සහ මනම්පිටිය නගරයට යාබදව හේයින් ප්‍රදේශයේ දිලිඳු ජනතාවගේ ආදායම් මාර්ග සහ රැකියාවන් බොහෝ විට ස්වභාවික සම්පත්වල නිෂ්පාදන මත රඳා පැවතීම නිසා මෙම උද්‍යානයට ජනගහන පීඩනය වැඩි වෙමින් පවතින. ගරු කථානායකතුමනි, මෙම තත්ත්වය අවම කර ගැනීමට උපාය මාර්ගයක් වශයෙන් අධ්‍යාපන කටයුතු සහ පාසල්වල පහසුකම් වැඩි කිරීමටත් කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ඵලදායීතාවය ඉහළ නැංවීම සේම සමස්තයක් ලෙස මහවැලි බී කලාපයේ ජනතාවගේ වෘත්තීය දක්ෂතා වැඩි දියුණු කිරීම යනාදී ඒකාබද්ධ මානව සම්පත් සංවර්ධන වැඩසටහනකට රජයේ අවධානය යොමු කළ යුතු බව අපගේ විශ්වාසය. එවැනි සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම මගින් ජලගැලුම් නිම්නේ වැනි වටිනා පරිසර පද්ධති බලපෑම් වලට ජනගහන පීඩන නිසා ඇතිවන විවිධාකාර බලපෑම් අවම කර ගැනීමටත් වඩාත් ඵලදායී සමාජ ආර්ථික සංවර්ධනයක් ප්‍රදේශයේ ජනතාවට ලබා දීමට හැකිවනු ඇත. මෙය ජාතික වැදගත්කමකින් යුත් පිළිතුරක් වන බැවින් පහත සඳහන් ප්‍රශ්න සඳහා නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම රජයෙන් බලාපොරොත්තු වෙනවා. 1. වාර්තාවන ආකාරයට නව යක්පුරයේ ගම්මානයේ සිට ජලගැලුම් නිම්න ජාතික උද්‍යානයේ ඇතුළතේ මනම්පිටිය පාලමවට ප්‍රදේශයෙන් පොළොන්නරුව නගරයේ සිට මනම්පිටිය නගරය දක්වා යන ප්‍රධාන මාර්ගයට සම්බන්ධ වන පරිදි මාර්ගයක් ඉදිකිරීමට හෝ තිබූ පැරණි මාර්ගය නැවත භාවිතා කිරීමට වනජීවී අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් අවසර ලබා දීමට තීරණය කර තිබේද? 2. වනජීවී අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් එසේ අවසර ලබා දීමට තීරණය කර තිබේ නම් එම තීරණය ගැනීමට පෙර ජාතික උද්‍යානයක මෙවැනි කටයුත්තකට අවසර දීමේදී වැදගත් වන පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාවක් Environmental Impact Assessment Report ලබාගෙන තිබේද? එසේ ලබාගෙන තිබේ නම් මෙම ගරු සභාවට එම වාර්තාව ඉදිරිපත් කරන්නේද? නොයසේ නම් ඒ මන්ද? 3. වනජීවී අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් මෙවැනි කටයුත්තකට අවසර ලබා දීමට තීරණය කර තිබේ නම් එමගින් ඇතිවිය හැකි මිනිස් ජීවිත හානි සහ වනසතුන්ගේ ජීවිත හානිවලට වගකීම වනජීවී අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් බාරගන්නේද? 4. ඉතා ඉහළ ජෛව විවිධත්වයකින් හෙබි ජලගැලුම් නිම්න ජාතික උද්‍යානයේ ආරක්ෂාව ඉදිරියේදී තවදුරටත් තහවුරු කිරීමට මෙම උද්‍යානයේ රම්සා තෙත්බිම් පද්ධතියක් ලෙස නම් කරවා ගැනීම සඳහා වනජීවී දෙපාර්තමේන්තුව විසින් කඩිනමින් අවශ්‍ය කටයුතු යොදන්නේද? නොයසේ නම් ඒ මන්ද? ගරු කථානායකතුමනි, මේ වෙට්ලන්ඩ් එක හඳපාන් සහ බැන්ඩිය විල්ලුව පිළිබඳ වාර්තාව මම සභාගත කරනවා, හැන්සාත් ගත කරනවා ගරු අමාත්‍යතුමාගේත් ඒ නිලධාරීන්ගේත් ප්‍රයෝජනය උදෙසා. ස්තුතියි.
ඔව් එමෙතුමා.
ඔව්. දරු කතානායකතුමනි අපේ විපක්ෂ නායකතුමා ඉදිරිපත් කරන ප්‍රධාන ප්‍රශ්න අතරින් පළවෙනි එකට මට කියන්න තියෙන්නේ දැනට වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ සම්බන්ධයෙන් තීරණයක් අරගෙන නැහැ. ඒ අමාත්‍යාංශ තීන්දුව ගන්නේ වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයා පමණක් නොවේ ඇමතිවරුත් මේ සම්බන්ධයෙන් තීන්දුව ගන්නවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් මේ ඉන්න අතුකෝර මන්ත්‍රීතුමා ඇතුළු පොළොන්නරු දිස්ත්‍රික්කයේ මහජන නියුක්ත කිංස් නෙල්සන් මන්ත්‍රීතුමා ඇතුළු සජබ කිංස් නෙල්සන් මන්ත්‍රීතුමා ඊයේ උපදේශ කාර්ය බටහිරට මේ පාර නියුක්ත කරන්න කියලා. ඒ වගේම ප්‍රාදේශ සභා පාර්ලිමේන්තු සියලු මහජන නියුක්ත ඉල්ලා සිටිනවා වැඩිම දෙනා මේ පාර නියුක්ත කරන්න කියලා. ඒ නිසා මේට අදාළ තොරතුරු මේ මොහොත දක්වාම අධ්‍යයනය කරමින් තියෙනවා. ඒ වගේම තොරතුරු රැස් කරගෙන තිබෙනවා. ඒ නිසා අධ්‍යක්ෂ ජනරාල්තුමා මේ සම්බන්ධයෙන් තාම තීන්දුවක් අරගෙන නැහැ. දෙක
ගරු
කතානායකතුමනි මම මේ පාරක් විවෘත කරන්න කියලා කිව්වේ නැහැ. මං කිව්වා මේ මෙහෙම කරත්ත පාරක් තියෙනවා මේ පොළොන්නරු දිස්ත්‍රික්කයේ මහවැලි ගඟත් එක්ක මේ අක්කුරේට යන්න කරත්ත පාරක් තියෙනවා කියලා විතරයි කිව්වේ. මං කිව්වේ නැහැ මේ පාර විවෘත කරන්න කියලා. මේ කරත්ත පාරක් තියෙනවා කියලා
විතරයි මම කිව්වේ. අදහස් කියුවා.
ඔබතුමාගේ මේ කොයි පාර අවශ්‍යයි කියලා ඔබතුමාගේ තාත්තලත් කරගන්න බැරි පාර මේක විවෘත කරලා දෙන්න.
ඔව් එතකොට මන්ට.
හොඳයි හොඳයි. හරි දැන් මේ මගේ උත්තරය දෙන්න තියෙන කතානායකතුමනි.
දැන් එතුමාට උත්තර දෙන්න අරින්.
උත්තර දුන්නා
ඔබතුමාට පස්සේ අහන්න.
හරි. ඒක හරි පුරුද්දේ වෙන ඊයේ කියන එකක් අද කියන එකක්. දැන් මේකේ දෙවෙනි ප්‍රශ්නේ කතානායකතුමා මගේ වාරේ.
සඳහකමතුමාට උත්තර දෙන්න අරින් ඊට පස්සේ කතා කරන්න.
තාත්තා ඒ වුණෝ නැහැ. දෙවෙනි එක ඊයේ එකක් නැත්තම් පරිසර අධ්‍යයන වාර්තාවක් ලබා ගැනීම සඳහා මේ වෙනකොට අපි ක්‍රියා කරමින් ඉන්නවා. ඊළඟට තුන්වෙනි එක වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයා මේකට තීන්දුවක් අරගෙන නැති නිසා ඔහු මේ සම්බන්ධයෙන් දැනට වගකීම් තුන. හතරවෙනි පස්තර උත්තරය ඇටින් මම කියන්න තියෙන්නේ මේ වනය පමණක් නොවේ අනිකුත් ප්‍රතිත්‍යයන් සියල්ල අපි ආරක්ෂා කරනවා. ශ්‍රම්සා වනාන්තරයක් බවට පත් කරන්න නැත්නම් ස්ථානයක් බවට පත් කරන්න තාම අපි තීන්දුවක් අරගෙන නැහැ. ඒ ගැන අධ්‍යයනය කරමින් ඉන්නේ.
හරි. බොහොම ස්තුතියි. ප්‍රධාන වැඩ කටයුතු විසර්ජන පනත් කෙටුම්පත 2020-21 ආරක සභාව. පළවෙනි උපලේඛනය කර්මාන්ත අමාත්‍යාංශයේ ශීර්ෂක 149 බතික් අත්‍යන්තරේදිහා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශයේ ශීර්ෂක 439 සහ 303 මෙනික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශයේ ශීර්ෂක 440 වේවැල් පිත්තල මැටි ලීබඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ශීර්ෂක 408 වෙළඳ අමාත්‍යාංශයේ ශීර්ෂක 116 298 299 සහ 300 සමුපකාර සේවා අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශයේ ශීර්ෂක 438 301 සහ 302 සලකා බැලීම පූර්වභාග 10 සිට 12:30 දක්වාද අපරභාග 1 සිට 5 දක්වාද කපා හැරීම
බුද්ධික ගරු කතානායකතුමනි 2021 විසර්ජන පනත් කෙතුම්පතෙහි කාර්ක සභා අවස්ථාවේ අද දින 2020-12/04 සිකුරාදා විවාදයට ගැනන අමාත්‍යාංශ ඒවා යටතේ ඇති අනිකුත් දෙපාර්තමේන්තු හා ආයතන වලින් අදාළ අංක 149 439 303 440 408 116 298 299 300 438 301 සහ 302 දරන වැයශීර්ෂයන්ගෙන් සම්ප්‍රදායනුකූලව එක් එක් වැඩසටහන්හි සියලුම පුනරාවර්තන වියදම් හා මූලධන වියදම් වශයෙන් මේක ගරු කතානායක රුපියල් 10 කියන්න ඕනද? මේක රුපියල් 1000ක් විතර කිව්වට කමක් නැද්ද? මේක හරි ජෝක් එකක්නේ. මං සභානායකතුමාගෙනුත් අහනවා කතානායකතුමාගෙන් අහනවා. මේ 75 වෙනි අයවැයල්ල එක නිදහස් ලංකාවේ. අවුරුදු 72 නිදහස ලබලා ඒ කාලේ රුපියල් 10 කියන්නේ දැන් රුපියල් ලක්ෂයක් විතර. මේක අපි මේ කියන් කියන් යනවා ගිරව් වගේ කවුරුත් කියන් කියන් යනවා. මේක වෙනස් වෙන්න ඕන අප්පා. මේවා සම්ප්‍රදායන් හොඳේව පවත්තන් යන්න ඕන නැතිව වෙනස් කරන්න ඕන. නැත්තම් ජෝක් එකක් වෙනවා.
ඒක සම්ප්‍රදායක් ඔබතුමා ඔක බාරගත්තු
රාජකාරී කරනවා. ඔක ඉතින්
සභාවනායකතුමා. ඔක යන්න නැතුව.
රුපියල් 10ක් කැපීම ඉදිරිපත් කරලා රුපියල් 10ට විරුද්ධව කතා කරනවා. නමුත් මම නම් මන්ත්‍රීතුමා එක්ක එකඟයි.
අන්න ඒකනේ.
මේ රුපියල් 10ක් කපන්නවයි කියන වගන්තිය අපි ඊළඟ අයවැල මේ කරනකොට ඔබතුමාට සාකච්ඡා කරලා මේ විපක්ෂයේ පළවෙනි කතාව කරනවා කියන එකනේ මේක එකඟතාවේ.
හැම විපක්ෂයේ
රුපියල් 10 කියන එක විහිළුවක්. ඇත්ත දැන් රුපියල් 10 කියන එක ගණන් ගන්න බෑනේ.
එතුමා
he must be realistic නෝ ඉතින් මොන රියලිස්ටික් වෙනවට වඩා හොඳයි. මේ වගන්තිය අපි සාකච්ඡා කරලා වෙනස් කරගමු.
අපි සම්ප්‍රදායන් හොඳේව පවත්තන් යන්න.
හරි,
විශ්වවිද්‍යාල දරුවෝ පාසල් දරුවන්ට ජෝක් එකක් වෙන සම්ප්‍රදායන් වෙනස් කරගන්න. රුපියල් 10ක් කියන්නේ ගරු කතානායක තුමනි ලොසින්ජර 10යි.
හරි,
රුපියල් 2කේ ටොපි පහ.
අපි ඊළඟ වාරේ ඒක වෙනස් කරගන්න.
ඒක වෙනස් කරගමු. මේ ඒ නිසා මේ විපක්ෂ නායකතුමා කතා කරාට පස්සේ
ඊළඟට
රුපියල් 10ක් අර කියන්න ඕන හින්දා කැමැත්තෙන් නෙමෙයි කියන්න ඕන හින්දා රුපියල් 10කින් කපා හැරිය යුතුය මම යෝජනා කරු ඊළඟ පාර මේක නොකියන්න
ලැබේ. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. දැන් විපක්ෂ නායකතුමා වට.
Honorable Speaker sir, at a time when this August assembly is debating the functioning of two important ministries, the Ministry of Industries and the Ministry of Trade, I believe it's imperative and vital that we focus on the national financial issues which have a direct bearing on industrial policy and also trade policy of our country. If I may, Honorable Speaker, with your permission, revert back to a whole economic expose that was presented to this August assembly by the state finance minister a few days ago as a response to a 27-2 question which I posed regarding the downgrading of the Fitch indicators. As usual with his all bullishness, the State Minister of Finance went on a whole essay on financial and economic policy of our country. I was restricted in replying him because of the standing orders, so I take this opportunity when the Ministry of Industries and Ministry of Trade are being discussed. I want to use this time to articulate the present situation of our economy. Now, in all bullishness, the finance minister, the state minister, expressed a series of opinions, and some have gone on to provide him with accolades, stating that he had provided all of us with a lesson in finance. Now, let me bring to the notice of this August Assembly, the present administration have failed in their duty to present to the country the second and third quarter figures for the economic growth rates. We all know that the Census and Statistics Department announced that in the first quarter we had negative growth, minus 1.6% growth. It is incumbent upon the Statistics Department and the government, the present administration, to put out these economic growth figures 75 days from the conclusion of that particular quarter. But this government and administration has woefully failed in providing these figures to the country as a whole, to this August Assembly, the Parliament. And since the government has engaged in hiding these statistics, a negative impression has been created in the financial markets, which does not bode well for our country's economy. Various international institutions, which have a preeminent role in managing the world economy, have expressed their surprise at this negligent conduct of the present administration. This government cannot express to our country, nor to the international community, the second and third quarter growth rates. What are you all hiding? Why are you all running away from exhibiting these statistics? The second issue that I have, Honorable Speaker, is that this government, through the 2021 budget speech, they have expounded the fact that state income, government income, is going to achieve a humongous rise from the present state of 9% of GNP to 14%. I would like to ask the finance minister, the state minister, when have we in our history achieved such a huge jump in state income within the course of 12 months? This government is predicting that state income will rise from 9 to 14% of GNP. This is preposterous. This is absolute humbug. This is an attempt to deceive both the parliament and the people of our country. Honorable Speaker, the so-called economic maestro of the present administration, the State Minister of Finance, he talks about the fact that the present administration is embarking on a revolutionary, path-breaking economic policy which no other government has implemented ever in our economic and political history. Well, in a sense, I agree with him, because at the end of last year, this government took the most ludicrous decision of cutting taxes to benefit the rich, the super rich in our country, thereby ensuring that up to 600 to 800 billion rupees of government revenue were given as handouts to the well-off in our society, to the rich in our society. What was the theory behind it? Through those tax cuts, the entrepreneurial class of our country, the super rich, would invest those savings that they would receive through those tax cuts to ensure that speedy economic activities take place within our domestic economy and thereby propel economic growth in our country. So, if that was the theory of the government, it's no different to the neoliberal economic theory of trickle-down economics. Through these tax cuts, this government has crowned themselves as the super neoliberalists in the whole world. 600 to 800 billion in tax cuts to the super rich. And he is trying to claim that he is the economic guru of this present administration. Mr. Speaker, this government has embarked on a policy, as I see it, of some medieval autarky, putting import restrictions, having a process whereby we are moving towards a command economic model, a restricted economic model, which stifles international trade, and we are somewhat moving towards an economy that is akin to North Korea, a failed state, a failed economy, a bankrupt economy. This administration is striving to disengage themselves from international activity. Kindly focus your attention to the statement of the EU countries. They are alarmed. When the EU countries are alarmed, we as a responsible opposition too are alarmed, because the EU countries are a vital export destination for Sri Lankan exports. The EU is talking about a one-way street attitude of the Sri Lankan government. If the EU countries decide that they reject the import restriction policy that the Sri Lankan government is embarking upon, has the government given some thought to the detrimental impact on Sri Lankan exporters? Has the government given an iota of attention for the loss of EU market? How it's going to impact on domestic employment? I think the government has not. Mr. Speaker, the international ratings are an important indicator of gauging international confidence in our economy. How the international society perceives the present status of our economy, that has a direct bearing on investment inflows, foreign direct investment. It has a direct bearing on businesses who are proposing to set up businesses in our country. Mr. Speaker, I ask you, where the whole of international society is looking at Fitch ratings, Moody's rating, Standard & Poor's, and so on and so forth, we are the only country that is rejecting these international ratings. I would like to ask members of the government, is there a domestic rating system that is going to encourage and induce foreign investors to come to Sri Lanka? Does the government possess some magic wand which they can exhibit, which would attract foreign investors to come and set up in Sri Lanka and promote employment? Deshiya shreni gatha kirime ayathanayak thiyenada oy Fitch ekatai Standard & Poor ekatai Moody's ekatai wadiya me deshiya e shreni gatha kirime ayathanayata puluwanda videshi aayojana ape ratata genenda? Come on, it's a ridiculous argument that is proposed by the so-called economic guru of the present administration, who happens to represent the parliament on the national list. And Mr. Speaker, in his reply to my 27-2 question, he was talking of post-COVID, as if COVID had dissipated or disappeared from our society. Mr. Speaker, we are going through the second wave of COVID-19, and the State Minister of Finance, doesn't he realize that? Isn't he in touch with the grassroots of our country? Is he detached from reality in our country? He's mentioning in this August Assembly that we are in a post-COVID situation. We are not. We are in the midst of a second wave. But the State Minister has failed even to realize that. So a person who is in cloud cuckoo land, who is in dreamland, engages and comes to this August Assembly to explain the government's financial and economic policy. Mr. Speaker, I pity your government. That's what I have to say. These people, they are deciding on government economic policy while being languishing in the clouds, while being in seventh heaven. They do not realize the present situation. I will tell you, Mr. Speaker, what the government is engaging on. It is engaging on what once President Bush spoke of Reaganomics. They are engaging in voodoo economics. They are engaging in crony capitalism. They are propagating lies and untruths and deception to mislead the people. The present administration is hostage to super-rich business interests and business oligarchical interests. So I want to basically state the fact that the state minister uses his natural suave to deceive the people of our country, going to the extent of deceiving those who report business within this August Assembly. So I can tell you, yes, Honorable Cabral did give us a lesson, but the lesson was confined to deception, lies, untruths, and he gave a super defense of crony capitalism and oligarchic, hegemonic, economic policy that this government is implementing. And they're trying to hide behind their ineptness. This government is totally incompetent. Garu Kathanayakathumani mage adahas idiripat kirima avasan karannata pera punchi avasthawak man illa sitinawa. Ee davase mama dutuwa Matale district maharohala kendra kara ganimin saukhya kshetre devanta varjanayak visheshanma me saukhya kshetre niladhari mahatma mahatmin hama ansayakama lokuma avadanamakin covid mardane wenwen ithamathma devanta karyabharayak ishta karana ape saukhya karyamandale trivida hamudawa police athulu දැන් මොනවද මේ සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ නිලධාරීන් කියන්නේ ලොකු අවදානමක් තියෙනවා ඒ අයට ඒක සත්‍යයක් ඒ අයගේ පිටුකුඩ වරද පටවන්න හදනවා මේ කෝවිඩ් නිර්මාණය වෙන්නේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල නිසා කියලා මේ මම නෙමෙයි කියන්නේ මේ සෞඛ්‍ය ශේෂ්ත්‍ර නිලධාරීන් ඒ අය කියනවා මේ කෝවිඩ් ව්‍යාප්තියට ප්‍රධානතම කාරණාව සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල අකාර්යක්ෂමතාවය කියලා ඒක සමාජගත කිරීම කරන්න හැදී. මම නෙමෙයි කියන්නේ. මාතලේ මහරෝහලේ සමස්ත නිලධාරි සෞඛ්‍ය නිලධාරින්ගේ වරදින්ලු මේ කොවිඩ් රැලි නිර්මාණය වෙන්නේ. ඒ අය කියනවා ඒගොල්ලන්ට පහසුකම් නැහැ. දීමනා නැහැ. ඒ අයට අවශ්‍ය personal protective equipment නැහැලු. එක්කෙනාට එකයිලු තියෙන්නේ. රටට රජයට කෝවිඩ් මර්ධනය කිරීමේ සැලැස්මක් නැහැ. බැරි වෙලාවත් මේ සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ නිලධාරින්ට කෝවිඩ් වැළඳුණොත් නිරෝධායනය කරන්න ක්‍රමවේදයක් නැහැ. ඒ අයට දීමනා ලබා දෙන්නේ නැහැ. කවුද මේ සෞඛ්‍ය නිලධාරින්ගේ ජීවිතවල වගකීම බාරගන්නේ? ආරක්ෂක ඇඳුම් නැහැ එක පැත්තකින් තවත් පැත්තකින් රිස්ක් අලවන්ස් එකක්. අවදානම් දීමනාවක් ලබා දෙන්නට කටයුතු කරලා නැහැ මේ වර්තමාන රජය. ඒ නිසා මම අවධාරණය කරන්නට කැමති මේ සභාවට ගරු කථානායකතුමනි කරුණා කරලා මේ මාතලේ රෝහලෙන් පටන් ගත්ත වර්ජන රැල්ල ව්‍යාප්ත වන්නට පෙර සෞඛ්‍ය බලධාරින්ගෙන් ඇමතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා කරුණා කරලා මේ කොවිඩ් 19 සටනේ ඒ ඉදිරිපෙළ වලල්ලේ ඉඳගෙන ඒ සටන් කරන අපේ සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ ඒ සමස්ත නිලධාරින්ට ඒ අවදානම් දීමනා ටික ලබා දෙන්න. Personal protective equipment PPE ටික ලබා දෙන්න. අවශ්‍ය පහසුකම් ටික ලබා දෙන්න. හැබැයි මම එකක් කියන්න කැමති, රජයට බල කරනවා මේ සහන ටික ලබා දෙන්නේ කියලා. ඒ වගේම වගකිව යුතු විපක්ෂයක යුතුකම වන්නේ කුමන හෝ ප්‍රශ්නයක් කේන්ද්‍ර කරගෙන කවුරු හරි මේ වගේ මොහොතක වැඩ වර්ජන ක්‍රියාවලියකට යනවනම් ඒක නොකර සිටින්නේ කියන එකත් සමගි ජන බලවේගී අපි කියන. දැන් මම දන්නවා ජනාධිපතිවරණය කේන්ද්‍ර කරගෙන අර යහා පැත්ත ඇත්තෝ නිර්මාණය කරපු වැඩ වර්ජන රැල්ල හැමෝම දන්නවා. නමුත් ඒ අවස්ථාවාදී දේශපාලන අපි කරන්නේ නැහැ. අපි කියනවා සෞඛ්‍ය බලධාරීන් සෞඛ්‍ය ඇමතිවරයට මේ ශේෂ්ත්‍රයේ කෝවිඩ් මර්ධනය කරන්නට ඉදිරිපෙළ වලල්ලේ සටන කරන ඒ අයට කරුණා කරලා ඒ දීමනා ටිකේ උපකරණ ටික ලබා දෙන්න. එලෙසම අපි කියනවා කරුණා කරලා රට අනතුරකටපත් වී තිබෙන මොහොතක කෝවිඩ් දෙවෙනි රැල්ල ක්‍රියාත්මක වෙන මොහොතක වර්ජනවලට යන්නේ නැතුව සාකච්ඡාවෙන් ඒ අදාළ බලධාරීන් එක්ක කතා කරලා මේ ප්‍රශ්නේ විසඳගන්න. හැබැයි ප්‍රධානතම වගකීම තියෙන්නේ සෞඛ්‍ය ඇමතිවරයට. සෞඛ්‍ය ඇමතිවරේ හැංගිලා ඉඳලා හරියන්නේ නැහැ. සෞඛ්‍ය ඇමතිවරයට සිද්ධ වෙනවා සමස්ත සෞඛ්‍ය ශේෂ්ත්‍රය සමග වහාම සාකච්ඡා ආරම්භ කරලා මහා වර්ජන රැල්ලක් නිර්මාණය වන්නට පෙර ඒ අයගේ ඒ අත්‍යවශ්‍යම ඉල්ලීම් ටික, සාධාරණ ඉල්ලීම් ටික, ඒ දීමනා පහසුකම් ලබා දෙන්නට කටයුතු කරන්නට එතුමීට කටයුතු කරන්නයි කියලා මම යෝජනා කරනවා. ඒ වගේම මේ අවස්ථාවේ කර්මාන්ත අමාත්‍යංශයක් වෙළඳ අමාත්‍යංශයක් සාකච්ඡාවට භාජනය වෙන මේ මොහොතේ මට සිදු වුණා මේ මාතෘකා දෙක පිළිබඳව කතා කරන්න. ඒකට අවස්ථාව ලබා දීම ගැන ගරු කතානායකතුමාට මගේ ස්තුතිය පුද කරනවා. ස්තුතියි.
Honorable Leader of the Opposition, during your speech, I think it is by mistake that you have mentioned that a country is a failed state. So permit me to expand that part of your from your speech, because that has nothing to do with us, I think. Yes, Leader of the Opposition.
I never mentioned failed state.
Yes.
No, I never mentioned. It's not in my notes. I never mentioned. What I said was a failed, incompetent, inept government, yes. Not the state. අසාර්ථක රාජ්‍යයක් නෙමෙයි මම කිව්වේ.
Anyway, I don't know whether I have
අසාර්ථක රජයක් නෑ. සමා වෙන්න. එහෙම එක්ස්පැන්ඩ් කරන්න බෑ ඔබතුමාට මගේ ස්පීච්
එක. No, I have missed no. So if it had been
ඒක කතානායකතුමනි ඇයි මේ මයික් එක ඔෆ් කරන්නේ?
No, it had not been off.
කවුරු හරි ඉන්නවද මේ රිවර්ස් පෙට්ටක් ගහගෙන අරගෙන මේ මයික් ඔෆ් කරන?
It's on.
රිවර්ස් පෙට්ටක් ගහගෙන ඉන්නවද? එහෙම හරි නෑනේ මේ මේක මේ සම්ප්‍රදාය කැටියට මයික් එක දෙන්න ඕනේ ඔබතුමයි මමයි අතර. මම කිසිම දවසක ෆේල් ස්ටේට් කිව්වේ නෑ.
But you can
No, I have not. Yeah. I'm sorry.
But anyway, if it is so, I will get it.
No, I have not uttered
if it
the
is
word
not,
failed
no,
state.
No problem.
I'm insisting. Right. I know my English, please. Respect no. My linguistic skills.
No, it's okay.
I
have no question about
that. I have never mentioned failed state. Failed state, failed government. Please understand the distinction. Venasa therum ganna. Asarthaka rajyayi, asarthaka aanduwayi, asarthaka rajayi.
If it had been stated, so we'll get it expanded.
this is ludicrous. I mean, no. I'm sorry.
No, it's okay.
I never mentioned the word failed state. Yeah. You're totally wrong.
Yes, Mr. Ponnambalam.
Honorable Speaker, on what grounds can you expunge the term failed state? There is nothing in the standing orders that can make
you expunge that
term.
No, it has nothing
that
to do with...
That is an opinion. For example, if I, in the course of a speech, use the term failed state, you can't expunge that. That is my opinion. How on earth can you expunge that? What gives you the right to expunge such terms? You can't. That is entirely an opinion. It is an opinion that can be expressed rightfully, legally, to depict what we consider to be the situation. You can't expunge that.
Yeah, I know.
To waste
going to that, yes, yeah, we'll see
and,
that.
And basically, sorry, what is it? What is the problem? I don't need anyone's support, Honorable.
Oh,
It's a very supportive comment from Honorable Gajam Ponnambalam, because they wanted to say that Sri Lanka is a failed state. That is what they wanted to say.
Let me handle. Honorable Speaker, I'm surprised by Honorable Jayasekara's kindness towards me. I can vouch the fact that I don't need anybody's support because I have a very strong backbone. I'm sure he may need the support of many to ensure that he can serve the people of this country. And I'm surprised by the utter ignorance that has been displayed by the Honorable Member
it's okay.
On the opposite
right
side.
Now,
so I don't,
we need not go into detail about it.
Ignorance is okay.
Yeah. No. Leader of the opposition.
Microphone goes off.
No. It's okay.
Honorable Speaker, I want you to have an investigation. Just now even the mic went off.
Yeah.
I mean, this is not done.
No. It's okay.
This is not done. Who do you have in the corridors of the microphone? Who is handling it?
No.
How can they switch it off like that?
Yeah.
Are they given special instructions that my speech has to be disturbed?
Normally when I start talking.
Really? Yeah. Are you privy to that information? Come on, I'm just having a conversation with the speaker. Right?
No, we don't want to go into the
sorry? Really? Thank you.
Honorable leader of the opposition,
speaker,
we need not go into
deep
and into. So if it is so, we'll forget about it.
I think
it's
ignorance
okay.
Should not be tolerated in this house. There are so many who are ignorant.
Yes.
Thank you.
It has to apply to everybody. Honorable Namal Rajapaksa.
Garu Katanayakatumani at Sabhapatumani. Kape Vipaksha Nayakatuma. The Lokuma Prasati Beme, Mike Hasuranik out again. Abating Garu Pakshana Aikatuma, Aurdu Pahak, Mirate Andwe, Pahugi Andwe Garu Katanagatumi, Amati Varek with the Ritia. Etuma Aurdu Pahak, Amati Varek with the Ridala, other Vipakshana Aikavella, Lokuma Prasna, Mike Pilipanda Dina Katalu, Tenda Petumage, Mike Ilakapara, Harriet, Dene Keneko, Putumagi Ilan at Tumami. සියලුම ජේෂ්ඨයෝ ටික වාඩි කරගෙන හැම කතාවෙම වැඩිපුරම ඉල්ලන්නේ මයික් එකයි කැමරේ එකයි. ඉතින් අපි දැක්කා එතුමා අමාත්‍යවරයා විදිහට ඉන්න කාලේ කැමරේ එකයි මයික් එකයි නම් හැමතැනම අරගෙන ගියා හදපු ගෙවල් වල ප්‍රමාණය කෙසේ වෙතත්. කරු කතානායකතුමනි අද විශේෂයෙන්ම මේ රටේ අනාගතය එහෙම නැත්නම් කර්මාන්ත සහ වෙළඳ අමාත්‍යාංශයේ වැයශීර්ෂයන් පිළිබඳව විවාදයට ගන්න වෙලාවේ අපි සතුටු වෙනවා අපට අදහස් කීපයක් ප්‍රකාශ කරන්න අවස්ථාව ලැබීම පිළිබඳව. ඉතින් පහුගිය ආණ්ඩුව කාල සීමාව තුළ මේ රටේ කර්මාන්ත නැත්නම් දේශීය ව්‍යාපාරිකය පිළිබඳව එතුමන්ලා ගත්තු තීන්දුව තීරණ කාරණා පිළිබඳව අපි අමුතුවෙන් මේ ගරු සභාව තුළ මතක් කරන්න උත්සාහ කරන්නේ නැහැ. මොදේකට හොඳම උත්තරේ පහුගිය පාර්ලිමේන්තු මැතිවරණෙදිත් ජනාධිපති මැතිවරණෙදිත් රටේ ජනතාව ලබා දුන්නා. ඔබතුමාලා එදා තිබෙච්ච ලොකුම ගැටලුව තමයි විජාතීය සමාගම් ආරක්ෂා කිරීම. දේශීය සමාගම් නෙවෙයි. හැබැයි දේශීය සමාගම් දිහා බලනකොටත් ගරු කතානායකතුමනි අපි ප්‍රායෝගිකව බලන්න ඕනේ කාරණා කිහිපයක් තියෙනවා. එතන හර්ෂ ගරුටුපු අමාත්‍යතුමත් ඉන්නවා. ඔබතුමා මේ පිළිබඳව හොඳ අවබෝධයක් තියෙනවා. මොකද දේශීය සමාගම් ගැන අපි කතා කරනකොට අපි එක පැත්තකින් දේශීය නිෂ්පාදන අපි ආරක්ෂා කරන්න ඕනේ. අනිත් පැත්තෙන් ගරු කතානායකතුමනි අපි විදේශ ආයෝජන අපේ රටට ගේන්න ඕනේ. ඒ ගේනකොට විදේශ ආයෝජන අපේ රටට එනකොට ඒ ආයෝජන තුල අපි උත්පාදනය කරන්නා වූ රැකියා ප්‍රමාණය පිළිබඳව අපි අවධානය යොමු කරන්න ඕනේ. අද මෙරටේ රටේ ජාතික ආර්ථිකය සහ ජාතික ආරක්ෂාවට ප්‍රමුඛතාවය දෙන ආණ්ඩුවක් විදියට ඔබතුමා දන්නවා අපට තියෙන අභියෝග අතරින් අපට තියෙන ප්‍රධානතම අභියෝගය තමයි මේ රටේ තරුණ තරුණියන්ගේ විරකියා ප්‍රශ්නෙට විසඳුමක් දෙන්නේ. ඒකට අපි විපක්ෂ නායකතුමා කරා වගේ తాවකාලික පත්වීම් දීගෙන යන්න බෑ. ආණ්ඩු පාරු වෙනකොට දේශපාලනික හේතු මත. හැබැයි
Order please Deputy Speaker will comment take the chair now.
ඔය අල්ලපු ගෙදර එහෙම කියන්න එපා. අල්ලපු ගෙදර සමාරාමේ ගමේ ගමේ ඔබතුමා තේ බොන්න වාලහන් දියල එතනට. හරි ඔබතුමාන්
කතා කර.
ගෞරව නියෝජ්‍ය කතානායකතුමනි. අද හරි හරි විපක්ෂයතුමා යන්න. දැන් හරි ප්‍රශ්න ඉවරයි. ගරු කතානායකතුමනි සභා නියෝජ්‍ය කතානායකතුමනි. අපේ රටේ අපිට තියෙන විශාලම අභියෝගය තමයි මේ රටේ තරුණ පරම්පරාවගේ රැකියා ප්‍රශ්නෙට විසඳුමක් දෙන එක. ඒක තමයි තියෙන ලොකුම අභියෝගය. අද රටේ ජනගහණය ගත්තත් අපේ රටේ ජනගහණයෙන් තරුණ විරකියා ප්‍රතිශතය 20%ක් 21%ක් පමණ තියෙනවා. ඒක පහුගිය අවුරුදු 5 ඇතිවෙච්ච කාරණයක් නෙවෙයි. හැබැයි 2015 වෙනකොට අපේ රටේ තරුණ විරකියා ප්‍රතිශතය 12.13%. මේ පහුගිය අවුරුදු 5 120 දක්වා වැඩි වුණා ගරු කතානායකතුමනි. හැබැයි මේ රටේ ඒකට විසඳුම මොකක්ද? ඒකට විසඳුම తాවකාලිකව දේශපාලන පත්වීම් දෙන එක නෙවෙයි අමතුම. ඔබතුමාලා කරේ ඒක. හැබැයි ඒකෙන් විසඳුමක් ලැබුණේ නැහැ. ඒ දරුවන්ට හරි පඩියක් ලැබුණෙත් නැහැ. අනිත් පැත්තෙන් ගරු කතානායකතුමනි මේ ගැටලුවට ආණ්ඩුවක් විදියට අපි තිරසාර විසඳුමක් හොයාගන්න ඕනේ. ඒ තිරසාර විසඳුමට යනකොට එක පැත්තකින් මිලිටරි විදේශ ආයෝජන ගේන්න ඕනේ. ඒ ආයෝජන තුන රැකියා උත්පාදනය කරන්න ඕනේ. දේශීය නිෂ්පාදන ශක්තිමත් කරන්න ඕනේ. ඒ වගේම තමයි කෘෂි කර්මාන්තය, ධීවර කර්මාන්තය තුල අපි තාක්ෂණය උපයෝගී කරගෙන ඒ තාක්ෂණය තුල නව රැකියා උත්පාදනය කිරීමේ වැඩපිළිවෙකට අපි ආණ්ඩුවක් විදියට කටයුතු කරන්න ඕනේ. ගමන් කරන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙල අද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමත් මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ ආණ්ඩුව විදියට කරු විමල් වීරවංශ අමාත්‍යතුමා ඒ වගේම මෙම රාජ්‍ය අමාත්‍යතුමන්ලා ඒ වගේ බන්දුල ගුණවර්ධන අමාත්‍යතුමන් එම රාජ්‍ය අමාත්‍යතුමන්ලා අද වැඩපිළිවෙලක් අමාත්‍යංශය තුල හදලා තියෙනවා. මේ තරුණ අමාත්‍යංශයේ විදියට අපිට තියෙන විශාලම අභියෝගය තමයි අන්නේ රැකියා උත්පාදනය කිරීමේ කාර්යතාවයට සහයෝගය ලබා දෙන ගරු කතානායකතුමනි. ඔබතුමා දන්නවා මේ රටේ ජන තරුණ ප්‍රජාවෙන් අවමයේ 104 මිලියන 4.4ක් විරකියා ප්‍රතිශතයක් විරකියා ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රතිශතයක් විදිහට ගත්තොත් තරුණ ප්‍රජාවෙන් 23%ක් රැකියා හිමි වෙලා තියෙනවා. සංඛ්‍යා ලේඛන විදිහට ගත්තොත් තරුණයෝ අතර සමස්ත රැකියා විරහිත ප්‍රතිශතයට අමතරව තරුණයෝ අතර මේ වෙනකොටත් රටේ 108,000කට වැඩි තරුණ පිරිසක් ඉන්නවා විරකියා. විරකියා ප්‍රතිශතය විරකියාව තුල. එහෙමනම් මේ සඳහා අපි ආණ්ඩුවක් විදිහට විශේෂ අවධානය යොමු කරන්න ඕනේ. අද අපි තීන්දුව අරගෙන තියෙනවා ගරු කතානායකතුමනි රටේ ආයෝජන තර කරන්න. ඔබ දකින්න ඇති පහුගිය දිනවල හම්බන්තොට වරාය කේන්ද්‍ර කරගෙන දොළර මිලියන 300ක ආයෝජනයක් ලංකාවට ආවා. රැකියා 2000ක් උත්පාදනය වෙනවා පළමු අදියරය සඳහා. ඒ දෙවැනි අදියරටත් පා තබන්න මේ වෙනකොට අපි සාකච්ඡා කරගෙන යනවා. ඒකන පහුගිය කාලේ වගේ උත්සව තියලා තොරන් ගහලා පිළි අරගෙන එහෙම කරපු ආයෝජන නෙවෙයි. භූමිය නතර බොක්ස් කරන එක වගේ නෙවෙයි. ඇත්තටම හැදෙන ආයෝජන විදියට අද ලංකාවට ආයෝජන ගේන්න අපි කටයුතු කරලා තියෙනවා. ඒ තුල අපි බලාපොරොත්තු වෙන්නේ මේ රටේ එක පැත්තකින් විදේශ විනිමය විදේශ ආයෝජන අනිත් පැත්තෙන් මේ රටේ තරුණ තරුණයාගේ විරකියා ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න පුළුවන් ආකාරය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා. අනිත් පැත්තෙන් කුඩා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ. ඔබ දන්නවා හර්ෂ අමතුමා මන්දිතුමා ලෝකයේ ආර්ථිකයෙන් බහුතරයක් කුඩා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක බැඳිච්ච ආර්ථිකයක් තියෙනවා. අද මේ ලෝක ආර්ථිකයේ ගොඩනැගෙන්නේ කුඩා මධ්‍ය පරිමාණ ව්‍යාපාර තුල. එහෙමනම් අපි රටක් අපි විශේෂ අවධානය යොමු කරලා තියෙනවා අපි රටේ කුඩා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල සඳහා විශේෂ දායකත්වයක් දක්වන්නේ මේසේ අයවැය ලේඛනයේ තුලත් මේ අයවැය ලේඛනයේ තුලත් කුඩා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ශක්තිමත් කරන්න අවශ්‍ය වැඩපිළිවෙල අද අධිකව ජනාධිපතිතුමා යෝජනා කරලා තිනවා. ඒ තුල අපි බලාපොරොත්තු වෙන්නේ ගරු කතානායකතුමා ඉදිරි කාල සීමාව තුල මේ රටේ රැකියා උත්පාදනය කරන්න යැපෙන්නන් නෙවෙයි යපන්නන් නෙවෙයි යපන්නම් බවට මේ රටේ යැපෙන්න වෙනුවට යපන්නම් බවට මේ රටේ තරුණ ප්‍රජාව පත් කරන්න. ඒ තුල අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ දේශීය ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන් වැඩපිළිවෙලක් ඉදිරි කාලය තුළ අපේ රටේ බිහි කරන්න අවශ්‍ය පරිසරය ආණ්ඩුවක් විදිහට අපට ක්‍රියාත්මක කරන්න හැකියාව ලැබෙයි කියලා. ඒ වගේම තමයි අපි දන්නවා අද ලෝක රැකියා වෙළඳ පොළත් ලංකාවේ අධ්‍යාපන ක්‍රමවේදය අතර ලොකු පරතරයක් තියෙනවා. අද ලෝකයේ රැකියා වෙළඳ පොළට සරලන අධ්‍යාපන ක්‍රමවේදයක් අපි රටේ නිර්මාණය කරන්න ඕනේ. ඒ සඳහා අද GLP රිස්ගරු කැබිනට් අමාත්‍යතුමත් අපේ සුසිල් ප්‍රේමජාන්ත අමාත්‍යතුමාගේ රාජ්‍ය අමාත්‍යංශයෙන් අධ්‍යාපනයේ ව්‍යුහගත ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල අද ආරම්භ කළා තියෙනවා. ඒ සඳහා අපි රැකියා සහ මිනිස් බල දෙපාර්තමේන්තුව විදියට අපේ තරුණ අමාත්‍යංශයත් ඒ සඳහා විශේෂ දායකත්වයක් ලබා දෙන්න අපි කටයුතු කරනවා කියන එකත් මේ අවස්ථාවේ ගරු කතානායකතුමනි අපි මතක් කරන්න ඕනේ. ඒ වගේම රටේ නව ව්‍යවසායකයන් බිහි කරනවා වගේම දැනට ක්‍රියාත්මක වන තරුණ ව්‍යවසායකයෝ අපි ශක්තිමත් කරන්න. එයාට අලුත් වෙළඳපොළ හඳුන්වා දෙන්න. එයාට බැංකුවකට යන්න පුළුවන් ක්‍රමවේදේ පහසු කරන්න. අර යථාර්ථය තමයි මහ බැංකුවේ රෙගුලාසිය එක්ක මෙතුමාලා මංකොල්ල කාපු මහ බැංකුවේ රෙගුලාසිය එක්ක කුඩා හා මධ්‍ය පරිමාණයේ ව්‍යාපාරිකයෙක්ට බැංකුවකට ගිහලා ණයක් ගන්න ලේසි වෙන්නේ නැහැ ගරු කතානායකතුමනි. මේ සඳහා අවශ්‍ය විශේෂ විධිවිධාන සහ තරුණ අරමුදලක් තරුණ ට්‍රස්ට් ෆන්ඩ් එකක් තරුණ අරමුදලක් ගොඩනගන්නත් අපි ලබන අවුරුද්ද තුළ කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා කියන එක මතක් කරමින් ඔබතුමාටත් ස්තුතිවන්ත වෙමින් අපේ රටේ දෙකමන තරුණ ව්‍යවසායකයෝ බිහි කරන්න සහ කාර්මික ජනපද තුලින් නව රැකී රක්ෂා බිහි කරන්න සහ මේ රටේ තරුණයාගේ විරිකියා ප්‍රශ්න විසඳුමක් දෙන්න අපේ ආණ්ඩුව ලබන වසර තුර කටයුතු කරනවා කියන එකත් මතක් කරමින් මම නියෙන්නවා බොමිසු.
ඔබතුමාට ස්තුතියි.